ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරසවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සම්පින්නාජීව අක්ෂමක සීලං ධම්මං සාදුසං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
අන්ති පරමං තපෝතිතික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පම්බජිතු පරූපගාති සමනෝ හෝති පරං විහෙතයන්තෝති.
ශ්‍රද්ධාවන්ත මහත්තුරුනි, ශ්‍රද්ධාවන්ත මව්වරුනි, ශ්‍රද්ධාවන්ත දරුදැරියනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ වදාළ අවවාද ප්‍රාතිමෝක්ෂේකයත් විශිෂ්ට ගාථාවක් මේ කියවුනේ. විනය පිටකයේ මහාවග්ගපාළියේ සූත්‍රාන්ත පිටකයේහි ධම්මපද පාළියේ තවත් තැන්වලත් මේ ගාථාව ඇතුළු අවවාද ප්‍රාතිමෝක්ෂ ගාථා තුනක් දකින්ට ලැබෙනවා. මා විශ්වාස කරනවා මේ බණ පිරිසේ බොහෝ දෙනෙක් මේ ගාථාව කටපාඩම් කරගෙන තියෙනවා. කන්ති පරමං ගාථාවක්, සබ්බපාපසකරණං ගාථාවක්, අනුපවාදෝ ගාථාවක් කියන ගාථා තුන මීට පෙරත් අපේ මේ පන්තියේදී අපි කියවලා තියෙනවා. මේ ගාථාව සිහිපත් කරන්නට අදහස් වූයේ සම්බුද්ධ ශාසනයේ පරමාර්ථ සිහිපත් කරවනු පිණිස. සම්බුද්ධ ශාසනයක් ලෝ පහළවන්නේ කල්ප කෝටි සත සහස්‍ර ගණනාවකින්. නම් වශයෙන් සඳහන් වන අටවිසි බුදුවරයන් වහන්සේලා ගැන සලක බලමු. තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර සිව් බුදුවරයන් වහන්සේලා සාරමණ්ඩ කියන එක කල්පයක පහළව. දීපංකර සරුවඥන් වහන්සේගේ ආයස පරමාශාවරුදු ලක්ෂය. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා කල්ප අසංඛේයක් බුදුවරයන් වහන්සේලා පහළ වුණේ නැහැ. මහා කල්ප අසංඛේයක්. අසංඛේය කියන්නේ කොච්චර සංඛ්‍යාවක්ද? 1.140යි. 1.140යි අසංඛේයක සංඛ්‍යාව. කොච්චර ඈතද? මහා කල්පයේ කියන එක කොච්චර දිගද? යදුනක් දිග, යදුනක් පළල, යදුනක් උස ඇති. ඒක ඝන ශෛලමේ පර්වතයක් උඩින් අවුරුදු 100කට වරක් යන දේවතාවකුගේ දිව සළුව ඇතිල්ලීමෙන් මේ පර්වතයේ යම්තාක් කාලයකදී මහා පොළවට සමතලා වෙන්න පුළුවන්. ඒක කොච්චර කාලෙකින්ද සිදුවෙන්නේ? අවුරුදු 100කට වාරයක් දිව සළුව ඇතිල්ලේ. යදුනක් කියන්නේ හැතැක්ම 16ක්නේ. හැතැක්ම 16ක් දිගයි පළලයි උසයි. ඒ පර්වතය පොළොව තලයට සමතලා වෙනවා නම් යම් කාලයක කල්පේ ඊටත් වඩා දිග. යදුනක් දිග, පළල උස ඇති. අබ කොටුවක් මුදුන් කොට තබා අවුරුදු 100කට වරක් එක අබෑටයක් අස්කරන. මේක සිදු නොවන දෙයක් උපමාවක්. කවදා හරි අවුරුදු 100කට එකක් බැගින් අඩු කරන මේ අබ කොටුව සියල්ල හිස්ුණා නම් කල්පේ ඊට වඩා ඈතයි, ඊට වඩා දිගයි. එතරම්ම කල්පේ කියන එක සිතා ගන්න බැරි තරම් දීර්ඝ කාලයක්. කල්පේ කියන එකේ තියෙන අවස්ථා හතරක්. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංකේ කල්පය, මහා කල්පය කියන. මේ කල්ප විභාගය කියන්නේ නම් කාලේ ජීවත් වෙන ගානක් අපට යයි. ආයුෂ් කල්පය කියන්නේ ඒ කාල පරිච්ඡේදවල මිනිස්යන්ගේ පරමායුෂ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ පරමාස අවුරුදු 100යි. දැන් අවුරුදු 74යි. බුද්ධ වර්ෂ ක්‍රමයට කියනවා නම් දැන් මේ 26 වෙනි ශතවර්ෂයේ උපදින මිනිස්යන්ගේ පරමාස අවුරුදු 74යි. හේතුව අවුරුදු 100කට එක අවුරුද්දක් පරමාස අඩු වෙනවා. අවුරුදු 100කට එක අවුරුද්දක් පරමායුෂ අඩු වෙන බැවින් දැන් ශතවර්ෂ 25ක් ගෙවලා ඉවරයි. මේ 26 වෙනි ශතවර්ෂය අපි ඉන්නේ. ඒ 26 වෙනි ශතවර්ෂයේ උපදින අයට අර අවුරුදු 100කට එකක් බැගින් අඩු වී ගිහින් ඇති බැවින් අවුරුදු 74. සමාජීය කටකලා අඩු වෙන්න පුළුවන් දැන් 100 ක්‍රීම් බහගෙන යන. සමහර කාලවල මිනිස්යන් ගාවස දසවර්ෂයටත් බයි. සමහර කාලවල අසංකේයයටත් තියෙ. ඒ කාල පරිච්ඡේදවල මිනිස්යන්ගේ පරමාසිට කියන්නේ ආයුෂ් කල්පේ. අන්තක් කල්පේ කියන්නේ අවුරුදු අසංකේයයක් ආයුෂ ඇති මිනිස්යන්ගේ ආයුෂ අනුපිළිවෙලින් අඩුවෙලා දසවර්ෂයට බහිනවා. අන්න ඒක අන්තක් කල්පයක්. එහෙම අන්තක් කල්ප 20ක් යනකොට එක අසංඛ්‍ය කල්පයක්. අන්තක්කල්ප 20ක් එක අසංඛ්‍ය කල්පයක්. අසංඛ්‍ය කල්පය කියන්නේ අන්තක්කල්ප 20යි. ඒ අන්තක්කල්ප 20 ඒකට තියෙන නම් වශයෙන් මිනිසයන් ජීවත් වෙන කාල අන්තක්කල්ප 20 කියන්නේ විවක්ඛාඨායි අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක විනාශ වෙනවා. ලෝක විනාශ වෙමින් පවත්නා කාලය අන්තක්කල්ප 20ක් තරම් දිගයි. ඒකට කියනවා සංවට්ඨ අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක කෝටි ලක්ෂයක් විනාශ වෙලා අජත ආකාශ බාටපත් වෙලා කිස් අවකාශ හැටියට පවතිනවා අන්තක්කල්ප 20ක් තරම් දිගු කලක්. ඒකට කියනවා සංවට්ඨායේ අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝකේ නැවත සකස් වෙන්න පටන් ගන්න. කෝටි ලක්ෂයක් සක්වලයකට සකස් වෙන්න පටන් ගන්න හැදෙන්න පටන් ගන්න. ඒකට යනම හැදිලා අවසන් වෙන්න අන්තක්කල්ප 20ක් තරම් දිගු කලක්. ඒකට කියනවා විවට්ඨ අසංඛ්‍ය කල්පය. දැන් එතකොට මේ අසංඛ්‍ය කල්ප 4 එක්කාසු වුණාම මහා කල්ප 1යි. සංවට්ඨ අසංඛ්‍ය කල්පේ සංවට්ඨාය අසංඛ්‍ය කල්පේ. විවට්ඨ අසංඛ්‍ය කල්පේ විවට්ඨාය අසංඛ්‍ය කල්පය 4 එක්කාසු වීමේදී මහා කල්ප 1යි. කොච්චර කාලයක්ද? ඒ වාගේ මහා කල්ප 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි කෝටියක් නෙමෙයි ප්‍රකෝටියක් නෙමෙයි කෝටි ප්‍රකෝටියක් නෙමෙයි අසංඛ්‍යයක් කාල බුදුවරයන් වහන්සේලා නැතුව කිසතරතු. ඒ දීපංකර සරුවක්ඥ පාදමූලයෙන් පසුව නැවත අසංඛ්‍යයක් කල්ප ගිහිල්ලා ඒ කොණ්ඩඤ්ඤ බුද්ධ ශාසනය පහළ වුණු වර කල්පයේදී නිසාර කල්පයේදී එකම බුදු කෙනෙක් කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පිරිණුණාට පස්සේ මහා කල්ප අසංඛ්‍යයක් ගිහින් තමයි මංගල සුමන රේවත ශෝභිත කියන බුදුවරයන් වහන්සේලා හතරනව පහළ. ශෝභිත බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංඛ්‍යයක් ගිහිල්ලයි අනෝමදාසී බුද්ධ ශාසනය පහළ. අනෝමදාසී පදුම නාරද බුදුවරු තුන්වම එක කල්ප. එතකොට ඒසා දීර්ඝ කාලය ඇතුළත වචන්නේ අසංඛ්‍යය හතරක් ඇතුළත බුදුවරයන් වහන්සේලා පහළලා තියෙන්නේ 12. කොච්චර ආදිත බුද්ධෝත්පාද. ඊළඟට නාරද බුද්ධ ශාසනයෙන් පසුව පියුමතුරා බුදුරජාණන් වහන්සේ දක්වා මහා කල්ප අසංඛ්‍යයක් බුදුවරු නැහැ. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් මේ අපේ බුද්ධ ශාසනය දක්වා මහා කල්ප ලක්ෂය ඇතුළත බුදුවරයන් වහන්සේලා පහළ වුණේ 16 නමයි. කොච්චර දුර්ලභද බුද්ධෝත්පාද. ඒ ලෝ 15 වෙනි දීර්ඝ කාලාන්තරයකින් පාරමී පුරා 15 වෙනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම සුදු බුදු රජ වියදෙන දලදා ස්පර්ශ කරමින් බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන අරින්නැතුව අවිජිතව දේශනා කරන සුද්ධ වූ බුද්ධ ධර්මය අතුරින් ඊතා විශිෂ්ට ගාථාවක් කන්ති පරමන් තපෝතිතිකා ගාථා. මේ ගාථාව ඇතුළු ගාථා තුනට කියන්නේ අවවාද ප්‍රාතිමෝක්ෂය. මේ ගාථා තුනේ කෙටි තේරුම කන්ති පරමං තපෝ තිතිකා තිතික්ෂානම් වූ ඉවසීම පරම තපසයි හෙවත් පරම සීලයයි පරම ප්‍රතිපත්තියයි. ප්‍රතිපත්තියන්තක් තියෙනවා නම් ඒ සීලම ප්‍රතිපත්තියෙන් ශ්‍රේෂ්ඨතම ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨතම සීල ගුණය ශාන්තියයි ඉවසීම. මේක සංයුක්ත නිකායේ සූත්‍රයකත් කියලා තියෙනවා. සීල සමාධි පඤ්ඤානං කන්ති පධාන කාරණං සබ්බේපි කුසලා ධම්මා කන්ත්‍යායත්තාව වඩ්ඩරේ. සීල සමාධි ප්‍රඥාවන්ට ප්‍රධාන හේතුව ඉවසීමයි. සීලම කුසල ධර්ම වැඩෙන්නේ ශාන්තියේ පිහිටා සිටගෙන. මොනතරම් බලයක් ශාන්තියේ තියෙනවද? සීල සමාධි ප්‍රඥාවන් වැඩෙන්නේ ශාන්තිය නිසා ඉවසීම නිසා. සීලම කුසල් වැඩෙන්නේ ඉවසීම නිසා. එතකොට ශාන්තියේ පරම සීලයක් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක නිසා. නිබ්බානම් පරමං වදන්ති බුද්ධා. සරුවක්නේ බුදුවරයන් වහන්සේලා නිර්වාණය පරම සැපයි කියලා දේශනා කරේ. මක් නිසාද? ඊට මෙහා තියෙන සියලුම සැප සංකතයට අයිති වෙනවා. සංකතයට අයිති වෙනවා. සංකතයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායි. ඇතිවීමක් පේනවා, නැතිවීමක් පේනවා, පවත්න කල්හි වෙනස් වීමක් පේනවා. මේ සංකත ලක්ෂණය. මනුෂ්‍ය ලෝකයේ තියෙන සපක් සංකතයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මොන ලෝකෙක තිබුණත් සියල්ල සංකතයි. ඇතිවීම, නැතිවීම, වෙනස් වීම කියන අවස්ථාවන්ටපත් වෙනවා. ඒක නිසා ලෝකයේ තියෙන සියලුම සැපතාව කාලිකයි සංක්ලේශයි කෙනෙකුට අරමුණු වෙනවා. ශාස්ත්‍රවයි ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. තෘෂ්ණාවට අරමුණු වෙනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන යම්තාක් සැප සම්මත දේ වෙත්නම් ඒ සියල්ල අභිබවාගෙන අති ශ්‍රේෂ්ඨ සැපේ නම් වන්නේ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව. නහි පබ්බජිතෝ පරූපඝාතේ අනුන් නසන්න කවදාකවත් පරිද්දෙක් නොවේ. නහි සමනෝ හෝති පරං විහෙතයන්තෝ අනුන්ට වේසන්න කිසිදාක ශ්‍රමණෙක් නොවේ. මේ ගාථාවෙන් අනුශාසනා හතරක් දේශනා කළා. පරම සීලයේ ශාන්තියයි ඉවසීමයි, පරම සැපේ අමා මහ නිවනයි, භික්ෂූන් වහන්සේ පරූපඝාතේ නොවේ, පරහිංසාකාරී නොවේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒකම් බුද්ධාන ශාසනං. සියලු අකුසල් නොකිරීමත්, සියලුම කුසල් කිරීමත්, එයින් සිත පිරිසුදු කිරීමත් කියන කරුණු තුන ලෝ පහළ වූ සියලුම සරුවඥන් වහන්සේලාගේ අනුශාසනාවයි. මෙයින් සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව කියේ. අනූප වාදෝ අනූප ඝාතෝ පාපි මොක්ඛේචේ සංවරෝ මත්තඤ්ඤුතාච භක්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං. එතන කරුණු හයක් කියේ. අනූප වාදෝ අනුන්ට දොස් නොකිය යුතුයි. අනූප ඝාතෝ අනුන් තලාපෙලා හිංසා පීඩාවට පත් නොකළ යුතුයි. පාටි මොක්ඛේච සංවරෝ ශික්ෂාපද සීලේ මනාව සංවරව පිහිටා සිටිය යුතුයි. මත්ඤ්ඤුතාච බත්තස්මින් සිව්පසය පමණ දැන පරිභෝග කළ යුතුයි. පන්තංච සයනාසනං විවේකස්ථාන වලට මේ භාවනා කළ යුතුයි. අදිචිත්තේච ආයෝගෝ සමත විපස්සනා වඩා ධ්‍යාන අභිඥා මාර්ගඵල උපදවා ගත යුතුයි. ඒතම් බුද්ධාන ශාසනං මේ කරුණු හය ලෝ පහළ වූ සීළු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. මේ ගාථා තුනින් කියවෙනවා උපදේශ කරුණු, අනුශාසනා කරුණු 13ක්. පළමු ගාථාවෙන් 4යි, දෙවෙනි ගාථාවෙන් 3යි, තුන්වෙනි ගාථාවෙන් 6යි. විනී පිටකයේ පනවන්න පෙර සරුවඥන් වහන්සේ අවුරුදු 20ක් භික්ෂුන් වහන්සේලාට උපෝසත කර්ම වශයෙන් භාවිතා කළේ, දේශනා කළේ, අනුශාසනා කළේ මේ ගාථා තුනයි. එනිසා මේක කියනවා අවවාද ප්‍රාතිමෝක්ෂය. දීර්ඝාෂ්ක බුද්ධ ශාසන වලදී අවුරුදු 7කට වරක්, 6කට වරක්, 5කට වරක්, කොහොම 6 මාසිකට වරක් සංඝයා රැස් කරලා ඒ සරුවඥන් වහන්සේලා ආවාද වශයෙන් විනය පිටකයේ වශයෙන් දේශනා කරන්නේ මේ ගාථා තුනයි. මේ ගාථා තුන මහා බල සම්පන්න ගාථා තුනක්. මේ ගාථා තුනින් කියවෙන්නේ බුද්ධ අනුශාසනාව. ලෝතර බුදුරයන් වහන්සේලා ලොවට දෙන අනුශාසනා පන්තියක් මේ ගාථා තුනින් කියේ. එතකොට මේවා අපි පාඩම් කරගන්න ඕන. මේවා අපි ධාරණය කරගන්න ඕන. මේවා අපි මෙනෙහි කරන්නට ඕන. මේවාට අනුව අපේ ජීවිතේ පවත්වන්නට ඕන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ මෙහෙමයි. එතකොට මේ ගාථා තුන මං කෙටියෙන් ඉදිරිපත් කළේ තව වැඩගත් කරුණු කීපයක් සිහිපත් කරන්න. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරා බුදුබාට පත්වලා ලොවට අමා ගහම් වැසි වස්සවල සූවිසි අසං ගණන් ජනතාව දිවනට පමුණුවලා අනුපාදිශේෂ පරිනිර්වාණයට පත් උනේ අනාගතයේ අවුරුදු 5000ක් මගේ ශාසනය නිර්මලව පවතිවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ සඳහා සක්දෙව් රජුරවන්ටත් භාර කළ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකා. අනාගතයේ බලා ශ්‍රී ලංකා වෙනුවෙන් මහා අදිෂ්ඨාන පහක් කළා. බෝධීන් වහන්සේ පිළිබඳ අදිෂ්ඨාන තුනකුත්, ථූපාරාම චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳ එකකුත්, රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳ අදිෂ්ඨානයකුත් කියලා මහා අදිෂ්ඨාන පහක් ශ්‍රී ලංකාවේ දිනුවේ කළා. කුඩා අදිෂ්ඨාන සිය ගණනාවක් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට තුන් වාරයක් වැඩම කරවලා ශ්‍රී ලංකාව ක්ෂේම භූමියක් බවට පැමිණියා. ඒ භාග්‍යවත් විදුරන්සේගේ මහා කරුණාව නිසා ශ්‍රී ලංකාව කම්පා කරවමින් මිහිඳු මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටුවා. අඛණ්ඩව අද දවස දක්වා අපේ බෞද්ධයෝ අපේ මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් බුදුසසුන ආරක්ෂා කරගෙන ආවේ ගෞරවයේ පිණිස නොවේ, මඟඵල නිවන් අවබෝධ කර ගැනීමේ ශ්‍රේමස්ථානයේ හැටියට. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය අන්ධකාර යුගයන්හිදී ථේරවාද බුද්ධාගම පවත්නා බුරුම රට, සියම් රට ආදී බෞද්ධ රටවලින් සම්බුද්ධ ශාසනයේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා ගෙන්නලා නැවත නැවත ශ්‍රී ලංකාවේ ශාසනයට පුනර්ජීවය දීලා තියෙනවා. ඒ බුරුම රට, සියම් රට ආදී රාජධාන වලට ශ්‍රී ලංකාවෙන්ද බුද්ධ ශාසනය ගෙන යනු ලැබුවා. ඒ විදිහේ අන්‍යෝන්‍ය සුහදතාවෙන් බෞද්ධ රාජධානි, බෞද්ධ රාජරාජ මහා මාත්‍යවරු, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංඝ පිතෘන් වහන්සේලා නිසා ථේරවාද බුද්ධාගම නොපිරිහි අවුරුදු 2535ක් අද දවස දක්වාම පවත්වාගෙන ඉන්න පුළුවන්. ඒ අනුව සලක බැලීමේදී බුදුරජාණන් වහන්සේගේ ජන්මලාභය ලැබුණු ඉන්දියාවට නැත්නම් ජම්බුද්දීපයට අදේ දායාදය බොහොම දුර්ලභ වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව, එවාගේම බුරුම රට, සියම් රට ආදී ථේරවාද බෞද්ධ රටවල් ඉතාම ටිකක රටවල් තුනක පමණ අද දවස දක්වා අසම්මිශ්‍ර වූ ථේරවාද බුද්ධාගම හොඳින් පවතී. විශේෂයෙන්ම මේ ථේරවාද බුද්ධ ශාසන පවත්නා රටවලට අපි වරින් වර යා යුතු වෙනවා. ඒ රටවල තියෙන ආගමික ප්‍රතිපත්ති සොයා බලා ඒ වයින් ගත යුතු සාරවත් ධර්ම කොටස අපි අනුගමනය කළ යුතු වෙනවා. ඒ අනුව මේ අවුරුදු කීපයකට පෙර ලංකාවේ මහා විසුද්ධාරාමයේ මුලින් වැඩ ඉඳලා පසු කාලයක ගාල්ලේ ධර්මායතනයේ වැඩ ඉන්න පූජ්‍ය යෝ ඥානින්ද සයාඩෝ ස්වාමීන් වහන්සේ අපට බොහෝම උනන්දු ඇති කෙරෙව්වා. ඒ රටට යමු, ඒ රටේ තියෙන බෞද්ධ ප්‍රතිපත්ති අපි ඉගෙන ගනිමු කියලා. ඒ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩලා අවුරුදු 40කට වැඩි. උදාසේ ලංකාවට ඇවිල්ලා එකවරක් ගිහින් නැවත වාරයක් ආවම අවුරුදු 40කට පස්සේ තමයි මේ පසුගිය කාලේ යන්න අවස්ථාව ලැබුණේ. උන්වහන්සේට සිංහල භාෂාව හොඳට පුළුවන්. හොඳට සිංහලෙන් ධර්ම දේශනා කරන. උදාසේකින් මේ අවුරුදු 29කට ඉස්සර 1963 බුරුම භාෂාව ගැන සාමාන්‍ය දැනීමක් මටත් ලබා ගන්න පුළුවන්. ඒ කාලේ තමයි කිව්වේ අපි යම් බුරුම රටට එහෙ තියෙන හොඳට ත්‍රිපිටක ධර්ම ඉගෙන ගන්න මධ්‍යස්ථාන, භාවනා මධ්‍යස්ථාන. ඉතින් අපේ ආචාර්ය උපාධ්‍යාය ස්වාමින් වහන්සේලාගේ සෙවණි මෙතෙක් කල් ගත කළ මට උන්වහන්සේලාගේ අවසර ලබා ගන්න තුරු ගමන පමා කළා. තවත් ඒ රටේ තිබිච්ච යම් යම් බාධකයන් නිසා ඒකම පසුගිය කාලේ දැනට විශ්‍රාමගිය අග්‍ර විනිශ්චයකාර පින්වත් පාරින්ද රණසිංහ මැතිතුමා අපට ආරාධනා කළ ඉතා විශිෂ්ට ධර්ම ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය කරුන් ලැබුවා. අභිධර්ම පිටකයේ 6 වැනි යමක ප්‍රකරණ බුරුම සන්න විශාල ග්‍රන්ථයක්. ඒ වෙලාවේ කිව්වා අපි මේ වැඩ ඉවර කරලා බුරුම රට ගිහින් ඉමු. ඉතින් එහෙම වර්ෂයෙන් වර්ෂය අපට කාලේ අතික්‍රාන්ත වූ අතර 1990 ඒ සඳහා කටයුතු සූදානම් කළා. විශේෂයෙන් මේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්තුමා වන US මුදලගේ මහත්මයා අපේ ප්‍රධාන කප්පේකාරකතුමා හැටියට අපි පත් කරගත් අතර පූජ්‍ය ගුරුම ස්වාමින් වහන්සේ, නිමලව ආරණ්‍ය වාසයේ පූජ්‍ය වැලිමඬ ධම්මදාස ස්වාමින් වහන්සේ, නාතගනාරාණ්‍ය වාසයේ පූජ්‍ය හැවන්පෑලස්සේ චන්දවංශ ස්වාමින් වහන්සේ, අනුරාධපුරයෙන් යා පදවියේ ගල්පියුම ආරණ්‍ය වාසයේ පූජ්‍ය දොරණුව සුමනතිස්ස ස්වාමින් වහන්සේ කියන ස්වාමින් වහන්සේලාත් මම, එවාගේ පින්වත් US මුදලිගේ මහත්මයා, ඇඹිලිපෙට්ටියේ පින්වත් කරවිත කුමිස් මුදලාලි මහත්මයා, එවාගේ පින්වත් ප්‍රේමදාස මෑණියෝ, පින්වත් චන්ද්‍රරත්න මහත්මිය, පාදුක්කේ පින්වත් ලීලාවති අබේගුණවර්ධන මෑණියෝ, මේක හදාරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයෙහි එන තුන්වෙනි විදර්ශනා භාවනාව චතු සම්පජඤ්ඤ පබ්බේ. ඒක කියලා තියෙනවන්නේ ගමනක් යන විස්සර කරුණු හතරක් හිතන්න ඕනේ. සාර්ථක සම්පජඤ්ඤය, සත්‍රාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මූල සම්පජඤ්ඤය. සාර්ථක සම්පජඤ්ඤය කියන්නේ ගමනක් යන විස්සර හිතන්න ඕනේ මේ ගමන පුණ්‍ය ගමනක්ද නැත්ද. ඒ ගමන පුණ්‍ය ගමනක් නම් කුසල් වැඩින ගමනක් නම් සාර්ථකයි නැත්නම් අසාර්ථකයි. ඉතින් අපේ ගමන පුණ්‍ය ගමනක් බව අපට පැහැදිලිවෙනවා. ඊළඟට සත්‍රාය සම්පජඤ්ඤය බලන්න ඕන. මේ යන ගමන සුදුසුද නුසුදුසුද? ඒ කියන්නේ සංවර සීලියද අසංවර සීලියද? කැපද අකැපද කියන එකයි. තමන්ගේ සීලාදී ගුණයන්ට බාධකද නැද්ද කියලා විමසලා බලන්න ඕන. එසේ බැලුවාම මේ ගමන අපට සත්‍රාය වුණා. මුලින් අසත්‍රාය හේතු රාශියක් වෙලා වර්ෂයක් පහ වුණා. ඊළඟට මේක සත්‍රාය වුණා අපේ ගමන සීලාදී ගුණයන්ට කිසිද බාධාවක් නැතුව මේක යාගන්න කැපසරුප්පන්දමින් යෙදුක. විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇටියට අපේ ගරු ස්වාමීන් වහන්සේලා කිසිම කෙනෙකුට මිල මුදල් ආදී පිළිබඳ විධාන කෙරුවේ නැහැ. සදාවතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් කැපසරුප්පන්දමින් අපේ ගමන් බැරපන්නාදී යෙදවලා තියෙනවා. මෙතෙක් කල් අපි අහුවෙත් නෑ කොච්චරද වියදම් වුණේ කොච්චරද ලැබුණේ මොනවාකට අපි ආන්නේ අපට අවශ්‍ය නෑ. ඒවා සදාවත් බෞද්ධයන්ගේ යුතුකම්. බොහොම කැපසරුප්පන්දමින් සීලාදී ගුණයන්ට පටහැනි නොවන හැටියට සත්‍රාය ලෙස අපේ ගමන සංවිධානය. ඊළඟට ගෝචර. ගෝචර කියන්නේ ගමනේදී යාමේදී එමේදී හැම තැනකම ගන්න භාවනා මොකක්ද? භාවනාවකින් ඕන යන්නේ ඒ අපේ පිරිස කොම භාවනා කලපුරුදු පිරිසක් ගරු ස්වාමින් වහන්සේලාත් අපේ ගමනට සහභාගී වූ පින්නතු. විශේෂයෙන්ම තම තමා කලපුරුදු බුදු ගුණ භාවනා, මෛත්‍රී භාවනා, විපස්සනා භාවනා ආදී අදිෂ්ඨාන කරගත්. අනික අසම්මූල සම්පජාන. ඒ කියන්නේ ගමනක් යන ඉස්සර හිතන්න ඕනේ කවුද මේ යන්නේ? මම කියා කෙනෙක් නෙමෙයි. ගමනක් යන්න ඕනේ කියලා හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුවක් පහළ වෙනවා. ඒ වායෝ ධාතුවෙන් කාය චෝපණී කියන කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය චලනය. ඒ චලනය අනුව මේ ස්කන්ධ පංචකයාගේ ගමන් ඉරියව්වක් පවතිනවා. නාම රූප දෙකක පැවැත්මක්, ස්කන්ධ පහක පැවැත්මක්, ආයතන 12ක පැවැත්මක්, ධාතු 18ක පැවැත්මක්, පටිච්ච සමුප්පාදයක පැවැත්මක්, සූවිසි ප්‍රත්‍යයක පැවැත්මක්. මේවා ආවර්ජන කරන්ට ඕන අසම්මූල සම්පජාන. ඉතින් මේ කරුණු සියල්ල අපි සිතේ දරාගෙන අපේ පූජනීය මිහිරිගල බහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ, පූජනීය කඩවැත්තේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ ආදී ශාසන ධාරධාරී සංඝ පිතෘන් වහන්සේලාගේ සුපේසන ශික්ෂාකාමී සංඝ රත්නේ ආශිර්වාදය ඇතුව පසුගිය දෙසැම්බර් මාසේ 16 වෙනිදා ශ්‍රී ලංකාවෙන් අපට ඒ පුණ්‍ය චාරිකාව ආරම්භ කරන්න පුළුවන්. මේ යන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා රටකට. මේ යන්නේ ශාසනයේ ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක් ලබන්නට. අපෙන් යමක් ඒ රටට, ඒ රටෙන් යමක් අපට ලබා ගන්න. එයන්ගේ පෙර දවසේ නොයායුතු තරමට බාධාවන් පැමිණියා. බුරුම රටේ নানা ප්‍රකාර කලබල තියෙනවා කියලා නොයෙක් රටවල් වලින් ලැබිච්ච බිහිසුණු ආරංචි නිසා ගමන නවත්තන තරමට කරුණු යෙදු. නමුත් අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තම. අතලෝ ධම ආවතන කම්පාන වෙනවා නම් ඒක මංගල ධර්මයක්. ශෝක නොවෙනවා නම් කෙලෙස් උපදවා නොගන්නවා නම් බිය නොවෙනවා නම් ඒක මංගල ධර්මයක්. ඒක රහතන් වහන්සේලාට පිහිටෙන ගුණ. අපි ඒවා උත්සාහයෙන් සීනුවෙන් කුරුදු කරන්න ඕන. ඒ වගේම අපට අන්තරාවම් බාධාවන් තිබෙද්දී අපට යාගන්න පුළුවන් වුණා අපේ සින්වත් නන්දසේන මහත්මිය ලැහැම ගුවන් තොටුපළට ගිහිලා අපට සියලු පහසුකම් සලසලා දුන්නා. ඒ ගමනේදී අපේ පූජා භාණ්ඩ රාශියක් අපට ගෙන යන්න තිබුණා. ඒකෝම කිසි කරදරයක් නැතුව ඒ රටට ගෙන යාගන්න පුළුවන් වුණා. ලංකාවෙන් දවල් 11 කුත් ගානකට පැටිත වූ අපි තායිලන්තයේ බැංකොක් නුවරට හවස 4ට සම්ප්‍රාප්ත වුණා. එදී ලංකාවේ සිටින තායි සිල්මෑණිකෙනෙකුගේ උපදේශ පරිදි එතුමියගේ සහෝදර මහත්මියක අපි බොහොම ගෞරවයෙන් පිළිගැනගෙන නැවතුම් පොළට එකතු කරගෙන ගියා. තායිලන්තේ කියන්නේ අද කාලේ හැටේට ශාල දියුණු සංස්කෘතික රටක්. අපට සැතපුම් 30ක් පමණ දුර වත් මහදා කියන මහා ධාතු විහාරයේ කියන විශ්වවිද්‍යාල පන්සලක ඉඳ ලැබුණා. ඒකේ තියෙනවා භාවනාංශයක් වෙනු. එහි අපි නැවතුණා. ඒදී අපිට දවස් 5ක් ගත කරන්න පුළුවන් වුණා. ඒ කාලය තුල ඒ රටේ තියෙන ඉතාම වැදගත් පූජනීය ස්ථාන රාශියක් අපි දැක බලාගත්තා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් බුරුම රටට තෑගි කරලා නැවත තායි රටට ලැබුණු මරකත මැණිකෙන් නිමවන ලද තාමත්ම දර්ශනීය බුදු පිළිම වහන්සේ නමක් වැඩෙන ඉමරල් බුද්ධ විහාරය. ඒ වගේම මාබල් බුද්ධ විහාරය. ඒ වගේම කඳු මුදුනක් මත පිහිටි තාම ශ්‍රමණීය ප්‍රසාදනීය පූජනීය ස්ථානයක් වන ගෝල්ඩන් මවුන්ට් කියන විහාරස්ථාන. ඊටත් වඩා 70-40ක් ඈත පිහිටි තාමත්ම දර්ශනීය අක්කර 1000ක තරම් පැතිර පවට්නා වූ වටිනා භාවනා උයනක්. එතෙන් කියන්නේ බුද්ධ මවුන්ටේන් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සක්මන් කරන විලාසයෙන් තාමත්ම ශාන්ත දර්ශනයක් ආත්පස භාවනා කුටි වර්ෂයකට වරක් භික්ෂූන් වහන්සේලා මාසයක් මුළුල්ලේ භික්ෂූන් ලක්ෂයකට වඩා එක්කාසු වෙලා භාවනා කරන උයනක්. ඒ ස්ථාන වලට ගිහිල්ලා අපි බුද්ධ වන්දනා කළා, ඥාන වන්දනා කළා, බොහෝ තැන්වල ධම්මචක්ක සජ්ජායනා කළා, භාවනා කළා. යන්නේන ගමන් හිදීද අපි බුදු ගුණ වැඩිම ආදී වටිනා ප්‍රතිපත්ති වලින් නොසිස්ස කාලයේ ජීවත් උත්සාහ කළා. දවස් පහක් අපි තායිලන්තයේ පූජනීය ස්ථාන වැඳ පුදාගෙන අපට බාධකව තිබුණු බුරුම රට ගමනට කිසි බාධාවක් නැති බව සොයා බලා 27 වෙනිදා දෙසැම්බර් 27 වෙනිදා ශංගුන් නුවරට ආගන්න පුළුවන් වුණා. පූජනීය ගුරුම ස්වාමීන් වහන්සේගේ දන්වීම අනුව බුරුම රට ගරු ස්වාමීන් වහන්සේලා සමින් අපෝ පිළි අරගෙන නැවතුම් පොලකට එක්වාසු කරගෙන ගියා පස්චිම ආරාම විහාරේ. අපි දවස් 8ක් එහි නැවති සිටියා 29 දක්වා. ඒ කාලය තුල බුරුම රට ශංගුන් නුවර ප්‍රදේශිකාමත්ම පූජනීය ස්ථාන රාශියක් අපි වැඳ පුදාගත්තා. තපස්සු බල්ලුක වෙළෙන දෙදෑයන් විසින් ගෙනාව කේශ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් කොටසක් තැන්පත් කොට ඇති මුල්කටාවන් කියන ඉතාම වැදගත් පූජනීය ස්ථානයක වන්දනා කළා. ඒ ස්ථානයේ දැකුම් කටයුතු රාශියක් තියෙනවා. මාසිකට වරක් දින පහක් මුළුල්ලේ පට්ඨාන් රැඳාවල් සජ්ජායනා කරනවා එතන. ඒ වගේම සූලේ චෛත්‍ය කියලා ඒ නගරයේ මැද්ද පිහිටා තිබෙන අවුරුදු 2000කට වඩා ආකාරණි චෛත්‍ය රාජන් වහන්සේ. ඒ වගේම අඩි 216ක් දිග සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉන්න මහා බුද්ධ විහාරේ කොහොම අපි දැක බලා ගත්තා. විශේෂයෙන්ම 22 වෙනිදා 23 වෙනිදා අපි පින්වත් ප්‍රේමදාස මෑණියන් මේ ලංකාවෙන් සූදානම් කරගෙන ඉතාමත්ම ප්‍රසාදනීය සරුවක්ඛ ධාතු නිදාං කළ කළුවරලියෙන් නෙලන ලද සමාධි ප්‍රතිමා වහන්සේ ඉතාම ගෞරවයෙන් උස්සවාශ්‍රීයෙන් එම ශංගුන් නුවර තියෙන අග්‍රගණ්‍ය පූජනීය ස්ථානය වෙන ශ්‍රේතගෝන් චෛත්‍ය රාජන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ලංකා තානාපති අලවතුල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා එම ශ්‍රේතගෝන් චෛත්‍ය රාජන් වහන්සේගේ භාරකාර මණ්ඩලයත් ඉදිරිපත් වෙලා ඒ අපේ පූජා බොහොම ගෞරවයෙන් පිළිගත්තා. බොහෝම ගරුත්වයෙන් මේ ස්ථානයේ වැඳ පුදාගත්තා. එතින්දෙත් අපි ඥාන වන්දනා කරලා ධම්මචක්ක සජ්ජහනා කරලා ඡාම වටිනා වන්දනාවක් සම්පූර්ණ කරගත්තා. ඇත්තෙන් මේ ශේදගෝන් චෛත්‍ය රාජන් වහන්සේ ඇතුළු ගුණම රට තියෙන පූජනීය ස්ථාන දකින කොට අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි සිහි වෙන්නේ. මොකද හං වං පාටි යන ස්වර්ණලිප්ත චෛත්‍ය රාජන් වහන්සේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තියෙනවානේ සුවන්න වන්නෝ කියලා ලක්ෂණයක්. කං වම් පාටයි සරුවක්ඤ ශ්‍රී දේහේ. ඒ සරුවක්ඤ ශ්‍රී දේහයෙන් සවනක් ගන්න බුදුරැස් විහිදීම අපට සිහි වෙනවා මේ චෛත්‍ය රාජන් වහන්සේලාගේ දකින්න. කං වම් පාටින් බබල සතරම් පාටින් බබලනවා මේ චෛත්‍ය රාජන් වහන්සේ. ඊළඟට අපි 23 වෙනිදා 24 වෙනිදා විශේෂයෙන්ම ඒ රටේ මේ 6 වෙනිවරට ධර්ම සංගායනාව කළ පූජනීය ස්ථානයේ කියන්නේ චක්ක සංගායනා විහාරයට ගිය. ඒකට කියන්නේ මහා පාසාන ගුහා කබාය කියලා. ඒ ස්ථානයේ අතිශයින්ම දර්ශනීයයි. එහි තියෙනවා ත්‍රිපිටක පරියාප්ති තක්ෂිලාවක්. ඒක අපේ සිංහල වචනින් කියන්නේ විශ්වවිද්‍යාලය කියලා. එහි භාවිතා කරන්නේ පරියාප්ති තක්ෂිලාව කියලා. එතන සම්පූර්ණයෙන් ත්‍රිපිටකය උගන්වනවා. භික්ෂූන් වහන්සේලා ඉන්නවා 380ක් පමණ ඉගෙන ගන්න ශිෂ්‍ය පිරිස. භික්ෂූන් වහන්සේලා කොම නොමිලේ උගන්වනවා. ගමන් පහසුකම් සිව්පස පහසුකම් රජයෙන් හා දායක පින්නතුන්ගෙන් ලැබෙන බොහෝම පිරිසිදුව බුද්ධ ධර්මයේ හදාරන. ඊළඟට අපි ගියා තවත් ඒ වගේ පූජනීය ස්ථාන රාශියකට. දවස් 8 ඇතුළතින් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා ගුරුම රටට වැඩම කරවා බුදුසසුන පිහිටුවන ලද ඉතාමත්ම ඓතිහාසික තැනක් වන කල්යාණ වංශ සීමා විහාරයට අපි ගියා අපේ ගුණවර. දැන් ගුණවර සිට සැතපුම් 60ක් ඈත. ගමන් පහසුකම් අපට වාහන දෙකක් යෙදුණා. එහිදී පැහැගුණුවරට ගිහින් අංසාවතී කියන ඓතිහාසික නම ඇති විහාරස්ථානයේ තහයි මහා චෛත්‍යස්ථානයට අපි ගිහින් වැන්නා. එතන ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩියා කියන ඓතිහාසික සිද්ධාන්තයක් තියෙනවා. ඒ නුවර වාසීන් ඒ බෞද්ධයෝ බොහෝම ගෞරවයෙන් එතන පිළිගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ තෙන්ද වැඩියා කියලා. ඒ වගේම අපි ඒ ස්ථානයේ මේ වන්දනමාන කරලා තවත් තැනකට ගියා බෞද්ධ පිරිවෙනකට. භික්ෂූන් වහන්සේලා 700ක් ඉගෙන ගන්න තැන. එතන කියන්නේ සිරිමංගල පිරිවෙනක. තාමත්ම ශාන්ත දර්ශනයක්. ඒ භික්ෂූන් වහන්සේලා 700ක් එක තැන දකිනකොට අපට පුදුම සතුටක් ඇති වුණා. අනේ අපේ ලංකාවේ නම් මේ වගේ නැහැ නේද කියලා කනගාටුවකුත් ඇති වුණා. නමුත් ඒ දර්ශනය අපට බුද්ධ ශාසනයේ චිරජීවනයේ හේතු වෙන මහා ජය සංකේතයක් වගේ හිතට දැනෙනවා. මේ වගේ සිල්වත් ගුණවත් ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේලා ධර්ම විනය හදාරලා බුදු සසුන ආරක්ෂා කරනවා නේද කියලා අපට ලොකු සන්තෝෂයක් ඇති වුණා. ඒ වගේම අපි මේ පේගුණවර කල්‍යාණ වංශ විහාරය ආදී පූජන ස්ථාන දැකලා නැඳලා නැවත රැංගුන් නුවරට ඇවිදින් 29 වෙනිදා ගමන් පහසුකම් සැලසාගෙන සැතපුම් 400ක් ඇත මණ්ඩලයේ නගරයට ගියා. පෑ 16මාරක් ගත වුණා දුම්රිය ගමන. රැංගුන් නුවර සිට සැතපුම් 400ක් මානේ මණ්ඩලය දක්වා හාත්පස තෙන්නේ කෙළවර නොපෙනෙන විශාල වෙළියාලව. කෘෂිකාර්මීන් දියුණුවේ රට ඒ ධාන්‍ය වලින් ස්වයං පෝෂිත බව හොඳින් පෙනී ගියා. අපේ පැරණි බුද්ධ කාලයේ තිබුණු සෞභාග්‍ය අපට සිහි වුණා ඉන්දියාවේ ලංකාවේ මෙහෙම නේද තිබිලා තියෙන්නේ කියලා. ඊළඟට මණ්ඩලයේ නුවර අපි බොහෝම ගෞරවයෙන් අපව පිළිඅරගෙන මහා විසුද්ධාරාමේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයාකට පහසුකම් සැලසලා දුන්. 30 වෙනිදා අපේ මණ්ඩලයේ නුවර පූජනීය ස්ථානවලට වඳින් දෙක්වාසු කරගෙන ගියා. මණ්ඩලයේ ටවුන් කියලා බොහෝම දර්ශනීය කඳු මුඳුනක් තියෙනවා. ඒ කඳු මුඳුනට ගියාම හාත්පස පෙනෙන්නේ ඉර රශ්මියෙන් සූර්ය රශ්මියෙන් දිලිසෙන බැබළෙන චෛත්‍ය මාලක. පුදුමාකාර චෛත්‍ය විහාරස්ථාන අපට දකින්න ලැබුණ හාත්පස හැමතැන. ඇතපුන් තුන හතරක් ඈතින් පේන විශාල ගංගාව අයිරාවතී ගංගාව ඉන්නකොට සගායින් කියන මහා ආරණ්‍ය පිහිටි කඳුයකේ තියෙනවා. එම මණ්ඩලයේ ටවුන් කියන පූජනීය ස්ථානයේ කඳු මුදුනට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා ඒ නුවර වාසීන් අපට අතීත සිදුවීම් කියලා දුන්නා. ඒ සම්බන්ධ සංකේතයක් එතන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ ස්ථානයේ වන්දනමාන කරගෙන දේවාරුවේ සවස් වරුවේ අපි නැවත ඒ නුවර ඉතාමත්ම දර්ශනීය ස්ථාන රාශියකට ගියා. එයින් එකක් තමයි විනය සූත්‍ර අභිධර්ම කියන පිටකත්‍රය. අපේ පුස්කොළ පොත්වල ඉස්සරල ඉලක්ක තිබුණේ දැන් කාලේ මේ මුද්‍රණ පහසුකම් නිසා කරදාසි කොළවල අච්චු ගහනවානේ. මේට අවුරුදු 200කට ඉස්සර 200ක් 300ක් අතර කාලයේ මින්දුන් රජතුමා විසින් මුළු ත්‍රිපිටක අකුරක් අඩු නැතුව කිරිගරුඬ ශිලා පළකවල ලියවලා තියෙනවා. ඒ කියන්නේ තාමත්ම ගරුත්වේ එකම සැනස්මකට නෙළුම් මලක හැඩේ නෙළුම් පෙත්තක හැඩයට කිරිගරුඬ ගල් කපලා ගල් නැලි සකස් කරලා දෙපැත්තේ සම්පූර්ණයෙන් ත්‍රිපිටක ලියලා තියෙනවා. ඒවා මල්ලාසන වාගේ හොඳට ආරක්ෂක ගරවලින් වට කරලා තියෙනවා. මේ විදිහේ ගල් නැලි නැත්නම් ගල් පළක 1740 ගානක් ඒ පූජනීය ස්ථානයේ පෙළි හිටවලා තියෙනවා. ඇත්තෙන් ඒවා දකින්න කොට අපට ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනාගත වාක්‍ය සිහි වුණා. උන්වහන්සේ අදාළන්නේ මගේ ශාසනයේ මම පිරිනවම් පාන්නේ එක නමයි. 84,000ක් සරුවඥන් වහන්සේ ජීවමානයි කියලා උන්වහන්සේ ප්‍රතිඥා දුන්නානේ. මෙහෙම නේද මේ ජීවමාන බුදුරු රැකගන්නේ කියලා අතීතයේ හිටිය අපේ බෞද්ධ රජදරුවන් ගැන බෞද්ධ නායකයන් ගැන අපට විශාල සන්තෝෂයක් ඇති. ලංකාවේ කවදාරි මේ වගේ ගල්වල ත්‍රිපිටක ධර්මයේ පිහිටුවන්නේ නැත්නම් කොච්චර උතුම්ද කියලා අපට හිතු. නමුත් ලංකාවේ වගේ කිරිගරුඬ කියන ගල් වර්ගේ නැහැනේ ඒ රටේ තියෙන. ඒවා නිසි හැටියට මේ විදිහට ත්‍රිපිටක ධර්මයේ ලියවන්න මොනතරම් කාලයක් මේ ඇයට ගත වෙන්නේ නැද්ද? නමුත් උත්සාහය, ඡන්ද චිත්ත, විරිය, වීමංසා තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. ඒ මෙන්ඳුන් රජතුමාගේ පුත්‍ර බුරුම රට අන්තිම රජතුමා තිබෝ කියන රජතුමා ත්‍රිපිටක අටකථා සියල්ලම ඒ වගේ කිරිගරුණ ගල්වල කොටවලා තියෙනවා, ලියවලා තියෙනවා. ඒවත් අර වගේම වෙනම විහාරස්ථානයක සුරක්ෂිතව තියෙනවා. මේක තාම වැදගත් දෙයක්. එලාටුවා දෙක ගමේ කොටලා තියෙනවා. ඒවා සතුරු උපද්‍රවයකින් ගිනි දැමීම් ආදීන් විනාශ නුනොත් අවුරුදු 5000ක් නෙමෙයි කල්පාන්තය දක්වා පවතිනවා අපේ විශ්වාසය. ඒතරම් පුදුමයි ඒ සංස්කරණය. ඉතින් මේ විදිහේ කිරිගරුඬ පූජ මේ ත්‍රිපිටක ධර්මයේ අපේල අටුවා කියන ස්ථාන අපි ගිහින් වැඳලා ඒ තැන් වලට අපේ මේ ගුණවත් ප්‍රේමදාස මහණියෝ බොහොම ආදාර උපකාර කළා මුදල් වලින්. ඒ ත්‍රිස වැඩිමින් තවට ඒ විදිහේ ඒ ස්ථාන දැකලා රජදරුවන් විසින් කරවා පූජා කරන ලද පූජනීය ස්ථාන රාශියක් අපි දැක බලාගත් වන්දනා කළා. ඊළඟට අපි 31 වෙනිදා ඉස්හාම වැඩගත් පූජනීය තැනකට ගියා. මහා මියම්මුනි විහාරය කියලා. ඒ කියන්නේ තනි රත්තරන් බුදු පිළිම වහන්සේ, විශාල බුදු පිළිම වහන්සේ, විශාල විහාරස්ථානය, සිය ගණන් ජනතාව එක්කාසු වෙලා බුදු ගුණ හැම විටම භාවනා කරන පූජනීය ස්ථාන. එතෙන්ද අපේ ජනකීය සදාතුක ප්‍රතිමා වහන්සේ නමක් පූජා කළා. ඒ පූජාව බොහෝම ගෞරවයෙන් එතන භාරකාර මණ්ඩලයේ පිළිගත්තා. පිළිගෙන අපේ වන්දනා පිරිසට බොහෝම ගෞරවයෙන් සංග්‍රහ සම්මාන දෙ පැවැත්තුවා. එතන දේවරුවම අපි ගත කළා. ඊළඟට හවස් වරුවේ නැමැත්තත් ඒ පූජන ස්ථාන දෙක බලාගෙන මෙන්දු රජතුමාගේ රජමාලිගාවද දෙක බලාගෙන බෞද්ධ රජදරුවන්ගේ ඓතිහාසික ඒ රාජධානි වලින් අපට ගන්න තිබෙච්ච කරුණු රහසක් අපි ඉගෙන ගත්තා. ඊළඟට 30 ජනවාරි 1 වෙනිදා අපට ගමන් පහසුකම් සැලසලා දුන්නා ඒ රටේ ඉතාම ප්‍රසිද්ධ ධර්ම කථික මණ්ඩලයේ නුවර පූජ්‍ය ඥානීශර ස්වාමින් වහන්සේගේ උපදේශ පරිද්දෙන් දායක පින්තුන් ඇවිල්ලා අපට ගමන් පහසුකම් සැලසලා මණ්ඩලයේ නුවර සිට ශතපුන් 88ක් දුර පිහිටේ මුන්්‍යා කියන නගරයට අපි එක්වාසු කරගෙන ගියා. මේ යන පාර දෙපැත්තේ බොහෝ තැන්වල අපට පේන්නේ චෛත්‍ය මාලක විහාරස්ථාන. මුන්්‍යා නගරයේහි විහාරස්ථාන 126ක් තියෙනවා. මහා පිරිවෙන් 23ක් තියෙනවා. එතනත් තාමත් වටිනා ශේගුන් කියලා බොහෝම වටිනා ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ නමක් ඇති විහාරයකට අපි එක්කාසු කරගෙන යනවා. තනි රත්තරන් චේතන වන්දනා කළා. දවස් නැමෙතිලා ඊට පසු දවසේ අපි ගියා ඒ නුවර සමීපයේ සතිපුම් පහක් හයක් දුර බෝධි කටාවුන් කියන විහාරය. ඒ කියන්නේ බෝධීන් වහන්සේලා 1000ක් වැඩි. බෝධි 1000. එක එක බෝධීට එක එක බුද්ධ ප්‍රතිමා වහන්සේලා. ඊළඟට අපි එතන සතිපුම් කීපයක් මෙහා පිහිටි බොහෝම අගණ සම්බුද්ධ විහාරයට එක්කාසු කරගනි. 512027 නමක් බුදුවරයන් වහන්සේලා එතන වැඩි. මොනතරම් පුදුමද? විශාල ප්‍රතිමා වහන්සේලා වෙනම වැඩෙන්නවා ස්වර්ණාලිප්ත කරලා. ඒ මුළු විහාරයේම විහාරය ඇතුළෙත් විහාරය පිටත් කුළුණුවලත් තොරන්වලත් වියන්වලත් සෑම තැනම බුදුරජාණන් වහන්සේලා පිළිබඳ ප්‍රතිමා. මේක පුදුම ආශ්චර්යයි. 512027 නමක් කියන්නේ අපේ සරුවඥන් වහන්සේ මෑණියන් කරපිට තියාගෙන මහසයුරේ දීනලා බුදුබාපැතු මනෝප්‍රනිධානයේ පටන් ආකේ බුද්ධ ශාසනයේ දක්වාම ලෝපහලෝ 512027 නමක් බුදුරයන් වහන්සේ. ඉන්නේ ස්ථානවල අපි වැඳ පුදාගත්ත බොහෝම ගරුත්වේ. එවාගෙම අපි ළඟට ගියා ඒ මීට අවුරුදු 100කට අතර කාලේ එනවර ඒ ප්‍රදේශයේ සිටිය තාමත්ම ප්‍රසිද්ධ ග්‍රන්ථකර්තෘන් වහන්සේ නමකගේ පිරිවෙනකට. ලේදීසයාඩු. සීකා ග්‍රන්ථ ප්‍රසන්න ග්‍රන්ථ ප්‍රකාර ග්‍රන්ථ කොම එක්කාසු කරලා කිරිගරුඬ ගල්ලෑලි 816ක ඔක්කොම අර වගේ ශිලා ඵලකවල ලියවලා තියෙනවා. මොනතරම් පුදුම දේ රටේ බෞද්ධයන්ගේ අනාගත ප්‍රාර්ථන. ඊළඟට අපේ එතනින් හැරේ එන අතරත සගායින් කියන ඓතිහාසික ආරණ්‍ය පූජන ස්ථානයට පැමිණි. ඒ කාලයේ ගල්ලෙන් බින්ගේවල් වාගේ තිබුණු ගොඩනැගිලි සහිත සගායින් කඳු වැටිය දැන් දර්ශනීය විහාරස්ථාන වලින් පිරීලා. සෑම මුදුනකම චෛත්‍ය රාජයන් වාසය. පන්සල් එහෙම නැත්නම් ආවාස කුටි දේවල් සක්මන් මළු ඒවට ගමන් පහසුකම් සැලසලා තියෙනවා. දැනට විදුලිය පහසුකම් ජල පහසුකම් සැලසලා තියෙනවා. බැලුවොත් එක් මානේ තෙන්නේ විහාරස්ථාන. ඒ නුවර ඒ ප්‍රදේශවාසීන් කියන්නේ චෛත්‍ය නගරය කියලා. භික්ෂුන් වහන්සේලගේ පන්සලේ 70යි 100යි 150යි ওই විදිහට වැඩි. එතනින් අපි එක්කාසු කරගෙන ගියා හැතපොන් 25ක් 30ක් ඈත මිංගුම් කියන නගර ප්‍රදේශයට. ඓරාවතී ගඟ අයිනි තියෙන බොහෝම අගනා දර්ශනීය තැනක්. ඒ කියන්නේ දැනට වැඩි ඉන්න ත්‍රිපිටක ධාරී ස්වාමින් වහන්සේලා අතුරෙන් අග්‍රගන්‍ය විචිත්තසාර කියන ප්‍රගන්ත අග්ගමහා පණ්ඩිත විචිත්තසාර ස්වාමින් වහන්සේගේ පිරිවෙන. ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරන භික්ෂූන් වහන්සේලාම 150ක් වැඩි. ලෝකයේම තියෙන උසස්ම ගාන්ඨාරි, ශාලම ගාන්ඨාරි මිංගුන් නුවරදී. අපි ඒ තැන් වලට ගිහින් දැක බලාගෙන ආවා. ඊළඟට සගායින් නුවර තාමත්ම වටිනා ස්ථාන කීපයකට අපි ගියා. කවදාකවත් පළමුවෙන් මිනිස්සෙකුට බුද්ධ පූජාව කරන්න නොලැබෙන පළමුවෙන් දෙවියන් විසින් බුද්ධ පූජා කරුන් ලබන කියන පූජන ස්ථානයක ඒ කඳු මුදුනේ තියෙන. එතෙන් ගත්ත අපි ගිහින් වැඳලා පිරිත් කියන දෙවියන්ට පින් දෙල බොහෝ කුසල් කරගත්තා. භාවනා වැඩි. ඒකම අපිට තාම වැදගත් සිද්ධාන්තයක් කියන්න තියෙන. මේ ප්‍රදේශයේ තියෙනවා ශ්‍රේජින් නිකායේ මහා නායක ස්වාමින් වහන්සේගේ විහාරස්ථාන. ඉතින් අපි ඒක කාසු කරගෙන ගියා. අවුරුදු 99යි වයස. බොහොම නිරෝගී හොඳ සිහිනුවණින් වැඩ ඉන්නවා. අවුරුදු 99ක මහා ස්ථවිර සංඝ පිතෘන් වහන්සේ නම. උදාහසේ බුරුම භාෂාවෙන් ලංකාව ගැන කළ ප්‍රශංසාව පුදුමයි. උදාහසේ ප්‍රකාශ කළ මේ බුරුම රට දිහා බලන්ඩ ගුරුම රට බුදුසසුන බැබලෙනවා නේද? මේ බැබලෙන බුදුසසුන ලැබුණේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවෙන් ලැබුණු බුදුසසුනයි මේ ගුරුම රට බැබලෙ. මේ රටේ ත්‍රිපිටක ධර්මයේ සම්පූර්ණයෙන් පවතින. දෙල අටුවා ටීකා ප්‍රකරණ සහිත සියල්ල අපේ මේ ගුරුම රටේ තියෙන. මේවා කොහොම ලැබුණේ අපට ශ්‍රී ලංකාවේ? ශ්‍රී ලංකාවෙන් ලැබුණු ධර්ම විනයයි මේ අපේ රටේ බැබලෙ. එනිසා ශ්‍රී ලංකාවේ බුදු ශාසන අනාගතයේ බැබළෙන හැටියට ශ්‍රී ලංකා වාසී භික්ෂූන් වහන්සේලා බෞද්ධයොත් උත්සාහව ගනිත්වා කියලා උන්වහන්සේ අනුශාසනා කළා. මේක බොහොම ලොකු ධෛර්යමත් කරන අනුශාසනාවක්. අවුරුදු 99ක සංඝ පිතෘන් වහන්සේනම්. එතනින් අපේ අනුශාසනා ලබාගෙන තවත් විහාරස්ථාන බලාගෙන උදේ පාන්දර භික්ෂූන් වහන්සේලා පේලි 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 පින්ද පාත වඩන දකුණ කොට කඳුළු වෙනවා. අනේ මෙච්චර සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ එක තැනක අපට දැක ගන්න ලැබෙනවා නේද කියලා. එතනින් අපේ සගායින් කියන පූජන ස්ථානයෙන් හැරීගෙන ඇත මන්දිරකින අතර තවත් විශේෂ පූජන ස්ථාන දෙකකට ගියා. එකක් පොළොව යට සංඝ වී තිබී නැත මතු කර ගන්නාලා ධම් පිළිමයක් සහිත විහාරයක්. බුරුම භාෂාවෙන් එකට කියන්නේ මම් යවුන් චවුන් කියලා. චවුන් කියන්නේ විහාරස්ථාන. ඒ කියන්නේ පොළොවෙන් මතු කරගත් විහාරස්ථාන. එතන අපි වන්දනා කළා ගියා මහා පුණ්‍ය චෛත්‍ය කියලා චෛත්‍ය. අපේ ලංකා රුවන්වැලි සෑය වගේ විශාලයි. බොහොම විශාල මළුව. හරි පිරිසිදුයි. එතෙන්ද අපි ගියා. බුරුම භාෂාවෙන් කියන්නේ එතෙන්ද මහා පුණ්‍ය චෛත්‍ය කියේ. ඒක එතන හඳුන්වන්නේ රාජමණි චූලා කියලා. රාජමණි චූලා. ඉතින් මේ පූජන ස්ථාන අපේ ප්‍රදක්ෂිනා කළා වන්දනා කරලා අපේ සිංහල වන්දනා පිරිස සම්බන්ධ වාර්තා හොත්තන ලියලා කොම ශාලාවට පිරිවෙන් ශාලාවට එක්කාසු වෙලා අපේ ශාලාවට ඇතුල් වෙන තුරු අපට මෛත්‍රී භාවනා කෙරේ. බුරුම භාෂාවෙන් මෛත්‍රී වැඩු. අපේ ගරු ස්වාමීන් වහන්සේලා බොහොම ආදරයෙන් පිළිගෙන ආසනවල වඩා හිඳවලා නමස්කාර කරලා උන්වහන්සේලාට අපේ ගරු බුරුම ස්වාමීන් වහන්සේ කෙටි අනුශාසනාවක් දෙකලා ඇත්තෙන් මේ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩියෙන කාලේ අපට සිහිවු. අපි සියසින්ගේ කාලේ දැකලත් ඇති සමහර විට අපට සිහි වුණා බුදුරජාණන් වහන්සේ දකින්ද මේකවරට වඩිනවා නේද? 30,000 40,000 මේකවර වඩිනවා නේද? ඒ වැඩිහාමත් මෙහෙම නේද වාඩි වෙලා වන්දනා කරන්න ඇත්තේ කියලා හිතෙනකොට ඇත්තෙම තුටු කඳුළු වැගිරුණා. ප්‍රාර්ථනාවකුත් ඇත. ශ්‍රී ලංකාවේ ඇඟිල්ලක් දික් කළා කරන් කියන්න බෑ මෙන්න මේ ස්වාමින් වහන්සේ පමණයි පෘතුජනිකේ. උදේවරුවට වීපැදුරක් වේලගන්න බෑ කියන අහසේ හැසිරෙන ආර්යයන් වහන්සේලා නිසා. ඒ වගේ අනාගතයේ තව 2500 වසරක් තුල අපේ ශ්‍රී ලංකාවේ මේ වගේ සිල්වත්, ගුණවත්, නැනවත් ධ්‍යාන අභිඥා ලාභී අධිගම ලාභී උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එතනින් ගිය මණ්ඩලේ. මණ්ඩලයේ තුරේ කරයක් ගත කළා. පුදුම දේවල් අපට දකින්න ලැබුණා. උගයසාරු දෙකමාරක් තුනක් තරම් කුඩා දරුවෙකු අපි ඉදිරියේ දැක්ක සුරතලේ. ඒ කියන්නේ අපේ සිංහල භික්ෂූන්ගෙන් පිරිත් අහන්න ඕනේ කියලා විශාල පිරිසක් පිරිත් දේශනාවක්කට අපි වැඩම්මේ. හැම නිවසකම පූජනීය විහාරයක් තියෙනවා. පළමුවෙන් අපට දුන්නේ මල්. මේ මල් බුද්ධ පූජාවට පූජා කරවලා තමයි පිරිත් පටන් ගත්තේ. පිරිත් අපි ප්‍රයක් පමණ දේශනා කළා බොහෝ සන්තෝෂෙන්. පිරිත් ඉගෙනගෙන කුඩා දරුවා ඉස්සරහට ඇවිල්ලා වැඳගෙන කිසියම් චකිතයක් නැහැ. දෙමෝපියන් වැඩිහිටියන් ඉන්න අතර මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලාවන් අපදීහා කිසිම චකිතයක් නැතුව හොඳ ගෞරවයෙන් වැඳගෙන සූවිසි ප්‍රත්‍යසජ්ජායනා කළා. අපට තේරුණා අපේ මේ බුරුම රටේ සිංහල මේ බුරුම බෞද්ධ මුනුතරන් මේ කුඩා කලපටන් දරු ජීවිතවලට මේවා කවලා තියෙනවාද කියලා. මේ දරුවා ඉස්සෙල්ලා පුණ්‍ය වාක්‍යයක් කියව බුරුම භාෂාවෙන් ඊළඟට කියව සූවිසි ප්‍රත්‍ය කටපාඩම්. කිසියම් පැටලියමක් නැතුව හේතු පෙස්සයෝ ආරම්මන පෙස්සයෝ අධිපති පෙස්සයෝ ඒ උච්චාරණ හැටියට ඒගොල්ලොන්ගේ කිව්. අපි පුදුම වුණා. ආශිර්වාද කළා. අපට ආරාධනා කළානේ ස්වාමින් වහන්සේලා නැවතත් අපේ රටට වඩින්න. මෙන්න වැඩියම ආවාස මෙන්න අපි වෙන් කළා තියෙනවා. වෙනම ගොඩනැගිලි හද. සංඝාවාස ගෙවල් කිට්ටු. ඉතින් මේ විදිහට පුදුම දේවල් අපි දැකගත්තා. අපි එතනින් පසුදා පාන්දරම ගියා මහා මියම්මුනි විහාරයේ තේවා බලන්න. පැයක් පමණ අපි බලාගෙන හිටියා පුදුමයි. ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ උදේ සුවඳ පැනින් නාවලා කරන පූජාව අපි පැයක් පමණ බුදුගුණ කියවා බලන්නේ. එතනින් අපේ මණ්ඩලයේ තාසීචේන නගරයේ සතපුන් 70ක් දුරයි අපේ දුමුරිය මැදිරියෙන් ආවා. එදා රාත්‍රියේ තාසී දුමුරිය කොළේ නැවතිලා පසුදා උදේම සතපුන් 100ක් දුර පිහිටි තවත් පූජනීය ස්ථාන රාශියක් තියෙන නගරයකට ගියා. බගාන් කියලා ඒ නගරය. අවුරුදු 900කට පෙර එහි රාජධානි. බෞද්ධ ස්තූප 40,000ක් තියෙනවා. බෞද්ධ ස්තූප 40,000ක් තියෙනවා. ඒවා බොහෝ සෙයින් දැනට නොකැදී තවත් ඓතිහාසික තත්ත්වයන් තියෙන එකයි පුදුමයි. ඒ ස්ථානයේ අපි දවස් දෙකක් වන්දනමාන කළා. බොහෝම ඓතිහාසික කරුණු අපි දැකගත්තා. එතනින් අපි ජනවාරි මාසේ 8වෙනිදා හැරියෙන ගමන් ලංකාවේ ශ්‍රීපාදස්ථානයේ වගේ තියෙන කුප්පා ටවුන් කියන කඳුමුඳුනට වැඩියා. පැයක් ගියා අපට කඳුමුඳුනට යන්න සීළු පහසුකම් තියෙනවා යා ගැනීම සඳහා. අපි ගියෙන් කඳුමුඳුනේ ඒ චෛත්‍ය පූජනීය ස්ථාන පැයක් පමණ වන්දනා කරලා පිරිත් දේශනා කරලා භාවනා කරලා මේ ලංකාවේ අපේ පූජනීය සංඝ රත්නයේ තහ සියලු දෙනාට පින් පමුණුවලා පිසාන පිනක් කරගත්තා. එතනින් හැරී අපි නැවත දවස්ෙම රාත්‍රියේ දුම්රියෙන් පසුදා දවල් 11:30 දක්වාම දුම්රියෙන් ආවම සැඟුන් නුවරට. ජනවාරි 9 වෙනිදා අපි හවස් කරුවේ ගත කළා. වීසා අධික කර ගැනීමේ කටයුතු කීපයක් තිබුණේ සඳහා යෙදিলা. 10 වෙනිදා අපි සතපොන් 40ක් ඇත චෛල කියන නගර ප්‍රදේශයට එක්කාසු කරගෙන ගියා. අයිරාවරයේ ගඟේ නැවේ නැව් යාත්‍රාවට අපට ගියා. පැය 8ක් සතපොන් 40ක් ගම පුදුම ගමන. ඒ චලයි කියන නගරවාසී බෞද්ධ පුදුම භක්තිවන්තයෝ අපි බොහොම ගෞරවයෙන් පිළිගෙන දා රාත්‍රියේ නැවතිලා පසෝදා පුදුම සහල් පින්ද පාතේ කියන චාරිකාවකට අපි වැඩමගෙන ගියා. 150 භික්ෂුන් වහන්සේලා පෑ දෙකමාරක පින්ද පාත චාරියාව. පුදුම දෙයක්. එහිදී අපිට දකින්න ලැබුණ අර තනි රත්තරන් ප්‍රතිමාවන්සේ නමක් වැඩෙන්න ත්‍රිලෝක මාර්ගෙම්බයා කියන පූජනීය ස්ථාන. එහි අපි වර්ගන්න අවසර ලැබුණා. ඒ අලුතෙන් ගොඩනගාගෙන යන භාවනා මධ්‍යස්ථාන කවුරු 13ක් වෙයි. ශ්‍රී සද්ධර්ම රංශී මහා සීගිත්තා කියලා නම. බොහෝම ඓතිහාසික තැනක් වාගේ වැඩපිළිවෙල හොඳින් ගෙනියන. මහා සී නායක ස්වාමින් වහන්සේගේ පූජනීය ස්ථාන වගේ මේ සැලැස්මට මේ වැඩ ගෙනියනවා. යෝගී භික්ෂූන් වහන්සේලා උපාසක උපාසිකවරුනුත් මේ භාවනා මධ්‍යස්ථානයේ දවස් 10න් 10ට මාරු වෙවි භාවනාවේදී. එක යෝගාවචර පිරිසකට කාලේ දවස් 10යි. සීල පහසුකම් සහිත. එහි නේවාසික කර්මස්ථානාචාර්යන් වහන්සේ පුදුම ශාන්ත උත්තමී. උන්වහන්සේගේ සෑම ඉරියව්වක්ම සති සම්පජාන්නේ කාර්යය. උන්වහන්සේගේ දර්ශනය එනකොට අපට ඇත්තටම රහතන් වහන්සේලා සිහිවුණා. මේ වගේ නේද රහතන් වහන්සේලාත් වැඩ ඉන්නේ ඇත්තේ. මේ වගේ සතව සම්පජාන කාර්යව පියවර සබන්නේ, හැරෙන්නේ, බලන්නේ, කතා කරන්නේ කනට ඇහෙන්නේ බොහොම ශාන්ත කතා. උන්වහන්සේ අපට පුදුම කරුණාවකින් පහසුකම් සැලසලා දුන්නා. අපේ ගරු ස්වාමින් වහන්සේලාත් අපේ දායක පින්වත් හැම දෙනාත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ භාවනා කටයුතු ළියදී. මා පමණ අසනීප වුණා දවස් 3කට පස්සේ මේ අසනීපයත් එක්තරා සහනයක් කියලා මං හිතුවා. එයිනුත් මං යම්කිසි විශේෂ ප්‍රතිඵලයක් නෙලා ගත්තා කියලා හිතුණා මාර්ගඵල නෙමෙයි. මාර්ගඵල ප්‍රතිලාභයක් නොවේයි. එයින් යම්කිසි ආභෝධයක් හදාගන්න. ඉතින් මේ ගරු ස්වාමීන් වහන්සේ අපට බලවත් කරුණාවෙන් සීලු පාසුකම් සැලසලා දුන්නා. එහිදී විශේෂයෙන් විපස්සනා භාවනා පිළිබඳව විශේෂ කරුණු රාශියක් අපි අධ්‍යයනය කළා. අපේ බලාපොරොත්තුවත් මේ රට බැලීම නෙමෙයි, මෙන්න මේ වගේ කරුණු එක්කාසු කර ගැනීම. ඉතින් සමස්තයක් වශයෙන් දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා. මුළු බෞද්ධ රටක් වූ බුරුම රට. හැබැයි දැන් නම් ඒ රටේදී බුරුම රට කියන්න බෑ. බුරුම රට කියුවොත් කිරා දශීට ගන්න. දැන් කියන්නේ මියන්මා කියලා. මියන්මා. මියන්මා තමයි ඒ රටේ නම. බුරුම රට කියන්න තහන. අපි ඉතින් කතා කරන අපේ රටේදී. ඒ රටේ කියන්නේ මියන්මා. එතකොට මේ මියන්මා කියන බුරුම රටේ අපේ ලංකාව වගේ පස් ගුණයක් විශාලයි. නමුත් එකම භාෂාව, එකම විදිහේ ඇඳුම, එකම විදිහේ ආහාර පාන, එකම විදිහේ බෞද්ධ චාරිත්‍ර පුදුමයි. සමස්තයක් වශයෙන් ගන්නකොට මුළු බෞද්ධ රටම ඒකාත්මිකයි. වික්ෂූන් වහන්සේලාගේ නිකාය බෙදයක් ඇතත් කිසිම ගැටුමක් නැහැ. තාප්පෙන් තාප්පෙට වෙන වෙන නිකායක පන්සල් තියෙනවා. කිසිම භික්ෂුවක් තව භික්ෂුවකට ඊර්ෂ්‍යා නැහැ. ගැටුමක් නැහැ. අපහාසාත්මක දෙයක් නැහැ. බොහොම සමග සම්පන්නතාවක් අපට දකින්න ලැබුණා. භික්ෂුන් වහන්සේලා රැස්. ගෘහස්ත බෞද්ධයනොත් ඒ වාගේ. පුදුම ඉමසිලිවන්තයි. යාන වාහනවල ගමන් කරන අය, පාරේ යන අය, එවාගේම පන්සලට එන යන අය, භාවනා කරන හැම කෙනෙකුගෙන් අපට දකින්න ලැබුණු වටිනා ආදර්ශ දේවල් තියෙනවා. බොහොම ඉවසිලිවන්තයි. අන්‍යයන්ට හිරිහැරදායක දෙයක් කරන්නේ. තමන් අලාභ විඳගෙන හරි අනුන්ට පහසු වෙන සලසා දෙන තරමට මිනිස්සු දියුණුයි. සියලුම තරුණ ළමයි තුන් මාසයක් පැවිදි වෙනවා. සාමාන්‍යයෙන් පැවිද්දේ. වාස 20 පිරුණු තරුණ ළමයි තුන් මාසයක් පැවිදි උපසම්පදාවේ භාවනා කරනවා. තරුණයන්ට වෙනම භාවනා පන්ති. ඒ වගේම වැඩිහිටියන්ට වෙනම භාවනා පන්ති. භාවනා මධ්‍යස්ථානවල තියෙනවා. දෙමාපියන් දරුවන් හදන්න වැඩි මහන්සියක් ගන්න නැහැ මේක නිසා බෞද්ධ චාරිත්‍රයේ කුඩා කාලයේ පටන් මේ ජීවිතවලට එක්කාසු වෙලා තියෙනවා. වැඩිහිටියන් ඉදිරියේ කුඩා දරුවන් හැසිරෙන ආකාරය දැක්කම පුදුම හිතෙනවා. දෙමාපියන් විධාන කරන්නේ දරුවෝ ඉස නමාගෙන ඉහි අර වැඩිහිටියන් ඉදිරියෙන් ගමන් කරනටි දැක්කම පුදුමයි. මේ වාගේ පුදුම ආගමික චාරිත්‍ර වලින් අනුනයි කිසිම තැනක අඩුපාඩුවක් නැහැ. එතකොට මේ බෞද්ධ රටේ භික්ෂූන් වහන්සේලා ගැන බැලුවාම විශාල පූජනීය ස්ථාන තියෙනවා. කොතනකවත් භික්ෂූන් වහන්සේලා මුදල් සම්මාදම් කරන්නේ නැහැ. ඒ සඳහා ගෝපක පිරිස කියලා ආරක්ෂක මණ්ඩලයක් තියෙනවා. භාරකාර මණ්ඩලයක් තියෙනවා ගිහි බෞද්ධයෝ. ඉහි බෞද්ධෝ රාත්‍රී කාලේ දවල් කාලෙත් මේ පූජන ස්ථාන ආරක්ෂා කරේ. ඒ නෑ ලැබෙන ආදායම්, ඒව එකතු කරන ආදායම් ඔක්කොම ඒ අය ගෝපනීය කරනවා, ආරක්ෂා කරනවා, ස්ථාන දියුණු කරනවා. හැම කෙනකම විශේෂත්වයක් දැකලම හරිම පිරිසිදුයි. බොහෝ තැන්වල මාබල් අල්ලලා තියෙන බිම. විශේෂයෙන් චෛත්‍ය මාලක වල නම් ප්‍රදක්ෂිණා මාලකේ මාබල් අල්ල. අනිත් තැන්වලත් ඉතින් හොඳට පිරිසිදුර තියෙනවා. අපිරිසිදු තැන් තියෙනවා නම් කලාතුරකින් තැනක් තමයි අපි දැක්කේ. හැම තැනකම පිරිසිදුයි, හැම තැනකම භික්ෂූන් වහන්සේලාගෙන් තොර මුදල් එකතු කරන ගෝපක පිරිසක්, ආරක්ෂක පිරිසක්, භාරකාර පිරිසක් තියෙනවා. භික්ෂූන් වහන්සේලා දාස් ගණන් ඉන්න සිය ගණන් ගණන ගන්න පිරිවෙන් වල කිසිම තැනක භික්ෂූන් වහන්සේලා වැටුප් ලබන්නේ භික්ෂූන් වහන්සේලා පිනත අධ්‍යයනය අධ්‍යාපනය කරන්නේ එවාගේම කිසිම භික්ෂූන් වහන්සේ නමක් දේශපාලන කරන්නේ කිසිම භික්ෂූන් වහන්සේ නමක් ගෘහස්ත ශිෂ්‍යයන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයකට යන්නේ නැහැ කිසිම ගෘහ මෙමෙ දිහි ශිෂ්‍යෝ භික්ෂූන් වහන්සේලාගේ ත්‍රිපිටක විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න බොහෝම ගරුත්වයෙන් ඒවා ආරක්ෂා වෙලා තිබෙනවා. එවැගේම 90%ක් ජීවත් වෙන බෞද්ධයන් 100%ක් ජීවත් වෙන හැටියටයි ආගමික පරිසරය ආරක්ෂා කරලා තියෙන්නේ. වෙන ආගම් වලට කිසිම ඉඩක් නැහැ. නත්තල් දවසේ කිසිම කොඩියක් ඔසවන්නේ නැහැ. අතිඤ්ඤාක් පත්තු කරන්නේ නැහැ, තොරණක් ගහන්නේ නැහැ, උත්සව කරන්නේ නැහැ. මුස්ලිම් පල්ලි තිබුණත්, වෙන කැතලික් ආගම් තිබුණත්, එවැගේම හින්දු ආගම් තිබුණත් ඒවත් තිබෙනවාද කියලාවත් හොයන්නේ නැහැ. පුදුම බෞද්ධ බලයක් ඒ රටේ බලපවත්වන්නේ ඒකාත්මිකතාවය. එතකොට මේ විදිහේ සමස්තයක් වශයෙන් සලකා බැලුවාම ආදර්ශමත් බෞද්ධ රටකට අපට ආගන්න ලැබුණා. ඈත අතීතයේ ශ්‍රී ලංකාවෙන් බුද්ධාගම ගෙනෙලා පිහිටවන ලද බෞද්ධ පරිසරයක් ඇති පූජන ස්ථාන රාශියක් දැකගත්ත මහා සංඝ රත්නයේ 400,000ක් පමණ වැඩි ඉන්නේ නුවර මේ රාජධානී රටේ ඉතාමත් වැදගත් සම්භාවනීය ස්වාමීන් වහන්සේලා අපි දැකගත්තා භාවනා කර්මස්ථාන සම්බන්ධ කරුණු රාශියක් අපි ඉගෙන ගත්තා අපේ අනාගත බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාවෙත් මේ වගේ මීටත් වඩා අංග සම්පූර්ණව පවත්වා ගන්නට ලැබේවා කියලා අපි එහිදීම ප්‍රාර්ථනා කළා ඒ විදිය කටයුතු තුළ සම්පූර්ණයෙන් අපේ මේ මාසිකුත් දවස් 10ක් පමණ කාලයේ ගෙවලා ලංකාවෙන් ගියේ දෙසැම්බර් 16 එහෙන් ආවේ ජනවාරි 25 වෙනිදා. ඒ වගේම බෞද්ධයන් වශයෙන් අපට ඒ ප්‍රදේශවාසී බෞද්ධයෝ බොහෝම හිතාදරව හරියට මව්පියෝ වගේ සහෝදරයෝ වගේ උපකාර වුණා. ඒ වගේම ආරක්ෂා සැලසුවා. පහසුකම් සැලසුවා ගමන් බිමන් සැලසුවා මිල මුදල් ආදීන් ඒ අවස්ථා අනුකූලව ඒ අය සංග්‍රහ කළා කියලා. විශේෂයෙන් අපි නැවතී සිටියේ ගරු පූජන ස්ථානයේට විශේෂ ආධාර කරන්න පවාපටයකින් පුළුවන් වුණා. අපේ සිංහල භික්ෂූන් වහන්සේලා මුදල් පාවිච්චි කරන්නේ නැති නිසා ඒවා කැපකරු ක්‍රමවලින් ඒගොල්ලෝ යොදවලා තිබුණා. අපිට බොහෝම කැපසරු පන්දමින් අපේ ඒ කාලය ගතකරන අපේ පූජනීය ගුරුම ස්වාමින් වහන්සේගේ හැඳින්වීම නිසා පහසුකම් ලැබුණා. ඉතිරිසඳා අපේ පින්වත් මුදලිගේ මහත්මයා කුමිස් මුදලාලි මහත්මයා එවාගේ පින්වත් හේමදාස මෙණියෝ පින්වත් චන්ද්‍රා ආරියරත්න මහත්මියේ පින්වත් අභයගුරු නාදන මහත්මයෝ කොහොම එක හිටි පුදුම ගරුත්වයකින් අපේ ආරක්ෂා සංවිධාන සැලසුවා අපට පහසුකම් සැලසුවා අපට සිව්පස උපස්ථාන සැලසුවා ගමන් බිමන් සැලසුවා කොහොම ශාදුපාඩුවක් ඉතින් හැම වාරිකම අපට පෙනී ගියේ අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳගෙන ශ්‍රී ලංකාවට සිංහල බෞද්ධයාට දැක් වූ විශ්වාසයේ මහිමය අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරුම රට, තායි රට මේ ලංකා දීපෙන් යන බෞද්ධයන්ට පුදුම ගරුත්වයක් දක්වනවා. තායිලන්තෙත් එහෙමයි, ගුරුම රටෙත් එහෙමයි, ඔක්කොම සිංහල බෞද්ධයන්ට සිංහල භික්ෂූන්ට පුදුම ගරුත්වයක් දක්වනවා. හේතුව මේ බෞද්ධ සම්බන්ධතාවය ශ්‍රී ලංකාවෙන් ඒ රටවල් වලට බුද්ධ ආගම ගෙන ගියා. ඒ රටවල් වලින් ශ්‍රී ලංකාවට බුද්ධ ආගම ගෙන ආවා. මේ වාගේ ශාසනික සම්බන්ධතාවයේ උඩ හරිට ඥාති පිරිසක් වගේ අපට බොහොම ගරුත්වයෙන් සැලකීම් පැවැත්වුවා, අනුපස්ථාන සැලසුවා. නැවත නැවත අපට පැමිණීමටත් ආරාධනා කළා. අපි මේ සම්බන්ධ හිතක්ද පහල කරගත්තා. නැවත වරක් අපට මේ භාවනා කර්මස්ථාන පිළිබඳ මීටත් වඩා පුළුල් කරුණු කාසියක් දැනගන්නට නැවත යන්නට ඕන කියලා හිතක්ද පහල වුණා. අපි විශ්වාස කරනවා සත්නත්‍ය අනුභව බලෙන් ඒ අදහස ඉෂ්ට වෙනු ඇති කියලා. ඒකට මේන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ යෝගී පිරිසටත් ඒ බෞද්ධ තොරතුරු බිඳක් දක්වලා ඉදිරිපත් කරලා ඒ රටවල් වල තියෙන වටිනාම චාරිත්‍ර අපටත් එක්කාසු කරගෙන අපි මේ පවත්වන භාවනා පන්තියේ කටයුතු පමණක් නෙමෙයි සියලුම ආගමික කටයුතු මේට වඩා සාර්ථකව ප්‍රතිඵල සහිතව එවැගේම පුළුල් ලෙසත් ගැඹුරු ලෙසත් නිවැරදි ලෙසත් පවත්වා ගන්නට අප හැම දිනකට මෙයින් ශක්තියක් බලයක් ධෛර්යයක් වීරියක් ආරක්ෂාවක් ආශිර්වාදයක් සතියක් සම්පජඤ්ඤයක් ඒ කාන්තිම ලැබේවා කියන සුද්ධ ප්‍රාර්ථනාවයි මේ කරුණ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මෙතෙක් කල් අපි ඒ කාලය තුල බොහෝම සතෝ සම්පජානකාරී වීමට උත්සාහවන්ත වෙමින් අර සතර සම්‍යක් ප්‍රඥා වැඩෙන අයුරින් ඒ වටිනා පුණ්‍ය චාරිකාවක හැසිරෙමින් යම් පමණ නිර්වාණ ගාමිනී කුසල සම්භාරයක් රැස් කරගත්තා නම් ඒ සියල්ල ඒ රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ සියලුම නිලධාරි මණ්ඩලයක සමාජික පිරිසට මේ භාවනා කමඨං වඩන්ට එන යන සීල මහතුරු මව්වරු හා තම තමන්ගේ දූ දරුවන් ආදී සමටත් උපකාරක අනුග්‍රහක සමටත් එකසේම අත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින්පමුලු. එයින් අපේ సంతාන වලට තව තව ධෛර්ය වීරිය වැඩිලා ඡන්ද චිත්ත විරිය වීමන්ස වැඩිලා මේ බුදු සසුනේ ලබන්නේ තේන අර සමථ විපස්සනා භාවනා දියුණු කරගෙන දෙවියන් සත් ලෝකයාතේ ධර්ම සැනසුම ධර්ම ශක්තිය බෙදා දීලා බුදු සසුන ආරක්ෂා කරගෙන පාරමී පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් වේලා පහට කාලයි. කාලේ නම් තව ගොඩක් මේ ගත වෙන්න පුළුවන් තව තා විස්තර කියන්න කියෝ. දැන් මෙයින් අපි සෑහීමකට පත් වෙන අතර අපි විනාඩි කීපයක් භාවනාවක් යෙදෙන්නට ඕනේ. ඒකම දැන් අපි මේ 1992 වර්ෂයේ පළමුවෙනි භාවනා දිනයයි. අද දවසට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන සම්බන්ධ හැඳින්වීමක් කරන්න. දැන් ඊළඟට මාර්තු මාසේ 4 වෙනි පදාදා අපි බලාපොරොත්තු වෙනවා විදර්ශනා භාවනා කර්මස්ථානය ආරම්භ කරන්න. මෙතෙක් කල් අපේ භාවනා අනුයෝගී පිරිසට සම 40 කර්මස්ථානම උගන්වලා තියෙනවා. ඒ වයින් බොහෝ දිනක් ප්‍රයෝජන ගන්න. දස කාසින දස අසුභ දස අනුස්සති අපමඤ්ඤා සතර ආහාරේ පටික්කුල සංඥා චතු ධාතු අවස්ථාන සහ අරූප කර්මස්ථාන හතර කියන 40ම අපේ මේ යෝගී පිරිස ඉගෙනගෙන තියෙනවා. මම විශ්වාස කරනවා ලංකාවේ කොතනකවත් මේ සම 40 කර්මස්ථාන මෙච්චර විස්තරාත්මකව ඉගෙන ගන්න උගන්වන තැනක් නැති කියලා මම හිතනවා. එහෙම පහළ වේවා කියලා හිතෙනවා. එමක් නිසාද සූර්ය මණ්ඩලයේ බැබලෙන්නේ උපක්ලේශ පහකින් තොරව අහසේ විවෘත වෙනකොට චන්ද්‍ර මණ්ඩලයත් එහෙමයි. අබ්බෝ මහිකා ධූමෝ රජෝ රාහු කියලා චන්ද්‍ර සූර්යයන්ට තියෙන උපක්ලේශ පහ. අබ්බෝ කියන්නේ වලාකුළු. මහිකා කියන්නේ මීදුම. ධූමෝ කියන්නේ දුමානි. රජෝ කියන්නේ දුහුවිල්ල. රාහු කියන්නේ පොළවේ සෙවණැල්ල. ඔය කියන උපක්‍රියස පහෙන් එකක්වත් තියනවා නම් ඉරහඳ බබලෙන්නේ. ඉරහඳ බබලෙන්නේ ඔය කියන උපක්‍රියස පහෙන් තොරව ගගනතලයේ මුදුනටපත් වුණාම. ඒ වගේ තථාගත ප්‍රවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නොපටිච්ඡන්ව. චන්ද්‍ර සූර්ය මණ්ඩල ප්‍රතිච්ඡන්න නොවූ අහසේ බබලෙනවා වගේ සම්බුද්ධ ධර්මය ශ්‍රී සද්ධර්මය බබලෙන්නේ විවෘත වෙන තරමට. උපක්ලේශයන්ගෙන් තොරව විවෘත වෙන හැටියට. ඒක නිසා ශ්‍රී ලංකාවේ අශක් මූරක් මුල්ලක් නැර මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පරියාප්ති වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් විවෘත වේවා. දෙවියන් සෑත ලෝකයාට මේක විවෘත වෙලා මේ බුද්ධ ධර්මය මේ නිසිසේ ගගනතලයේ බැබලෙන සරත් සඳ මඬලක් සරත් හිරු මඬලක් මේ අවුරුදු 5000ක් මුළුල්ලේ බුදු සසුනේ ඒකාලෝකව බැබලේවා කියලා අපි මේ ප්‍රාර්ථනා කරමු. ඒ සම 40 කර්මස්ථාන භාවනා හැදාරෝ යෝගාවචර පිරිසක් හැටියට අපේ මේ යෝගී පිරිසට අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට විදර්ශනා කර්මස්ථානයේ පිළිබඳව පාඩම් පෙළක් දෙයි. බොහෝ සෙයින් අපි බෞද්ධ විදර්ශනා වඩනවා. ඒ විදර්ශනා වඩන ස්ථාන රාශියක් ලංකාවේ තියෙනවා. ඒ හැම එකකින්ම පළපුරුදු වෙච්ච පිරිසක්ද මෙතන ඉන්නවා. ඒ හැම දෙනාට ප්‍රයෝජනවත් වෙන අයුරින් ඇතාතීතයේ පටන්ගෙන විදර්ශනා භාවනා ක්‍රමයෙහි සාරය එක්කාසු කරමින් අපි ඒ විපස්සනා භාවනා කර්මස්ථානයේ පිළිබඳව පාඩම් පෙළක් අදාරන්ට එළගස්වන්ට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ පූජනීය පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගේ සහාය ආශිර්වාදයක් එවැගේම අතීතයේ වැඩිහිටිය ආචාර්යෝත්තමයන් වහන්සේලාගේ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලාගේ උපදේශත් අපට පිහිට වේවා. විශේෂයෙන් මේ විපස්සනා භාවනා ගැන පාඨමාලාවේදී අපේ ධර්මයේ පිළිබඳව කරුණුත් අපට හදාරන්ට ලැබෙනවා. හේතුව විදර්ශනාව කියන්නේ පරමාර්ථ ධර්මයන් අරමුණු කිරීමක් නේ. නාම රූප පරිච්ඡේදයක් නේ. නාම රූප පරිච්ඡේදය කියනකොට සතර පරමාර්ථයන් අපට හදාරන්නට වෙනවා. එනිසා විපස්සනා භාවනාවේදී මේ සතර පරමාර්ථ පිළිබඳව පාඩම් පෙළක්ද විදර්ශනාවට අනුකූල ලෙස විදර්ශනාවට අවශ්‍ය වෙන ලෙස අපට ඉදිරිපත් කරන්න සිදු වෙනවා. එනිසා ඒ විපස්සනා භාවනා පාඩම් පෙළද සෑහෙන කාලයක් අවුරුද්දක් දෙකක් හරිය අපි කරන්න උත්සාහවන්ත වෙමු. යටි කිසි බාධාවක් නොවේවා. විශේෂයෙන් මේ ගැඹුරු දේවල් වලට බාධා වීම ලෝක ස්වභාවයක්. නමුත් අපට ඒ භාවනා පාඩම් පෙළ නිමාව දක්වාම උද්ඝ්‍රහණ ධාරණය කරමින් යෙදෙන්නට ඒකාන්තයෙන් මෙතෙක්කල් කරන ලද භාවනා ප්‍රතිපත්තිමය පුණ්‍ය බලයත් රත්නත්‍රය අනුභව බලයත් අපට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් එතකොට විනාඩි කීපයක් අපි භාවනාවට යෙදෙමු. පූර්ව කෘත්‍ය සම්පාදනය කරන්න කාලෙ කියලා නිශ්ශබ්දතාවයෙන් භාවනාව යෙදෙමු. නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. උඩුකය කෙලින් තබාගෙන පුරුදු ලෙස පහසුවෙන් වාඩි වී ස්වල්ප වේලාවක් ආනාපාන සති භාවනාව යෙදෙමු. කෙතියේ මේ විදර්ශනා වාක්‍ය කියවන්නේ යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලානිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යම් දුරේ සම්තිතේවා සබ්බං රූපං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ති යාකාචි වේදනා යාකාචි සංඥා යේකේචි සංඛාරා යං කිංචි විඥානං අතීතානාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යන් දුරේ සම්තිකේවා සම්බං විඥානං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ති අතීතානාගත වර්තමාන ඌදේ ආධ්‍යාත්මික ඌදේ බාහිර ඌදේ ඖදාරික ඌදේ සූක්ෂම ඌදේ හීන ඌද ප්‍රණීත ඌද දුරෙහි පිහිටියා ඌද සමීපෙහි පිහිටියා ඌද යම් රූපයක් වේද යම් වේදනාවක් වේද යම් සංඥාවක් වේද යම් සංස්කාරයක් වේද යම් විඥානයක් වේද ඒ සියල්ල ඇතිව නැතුව යන බැවින් අනිත්‍යය හේතුවෙන් සකස් වූ බැවින් සංකතය හේතුඵල පරම්පරාවක් බැවින් පටිච්ච සමුප්පන්නය ජෙනි ජෙනි යන බැවින්
කය ධර්මය නැසි නැසි යන බැවින් වාය ධර්මය පෙරලි පෙරලි යන බැවින් විරාග ධර්මය නිරුද්ධ වෙවි යන බැවින් නිරෝධ ධර්මය ඒතං සංතං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් සියලු උපදීන්ගේ අත්හැරීම නම් තෘෂ්ණාව ගේක්ෂය වීම නම් විරාග නම් නිරෝධ නම් යම් මේ නිර්වාණ ධාතුවක් වේද ඒ අසංකත ධාතු නිර්වාණ ධර්මය ඒකාන්තයෙන් සාන්තය ඒකාන්තයෙන් ප්‍රණීතය මාගේ සීල භාවනාදී සකල කුසල ධර්මය මෙම නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු 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 ඉතාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් භාවනා සංකේත පින්නතුන් පැමිණියා දෙපයක් පමණ කාලය බොහොම ශාන්ත සංවරව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ශේඛය වචින හිතර සංවර කරගෙන මේ වටිනා පුණ්‍ය චාරිකා පුණ්‍ය වාර්තාවට සවන් දුන්නා භාවනාව යෙදුණා වත් පිළිවෙත් පැවැත්වුවා වන්දන මානන කළා සීල සමාධි ප්‍රඥා ශීරසින් සිදු කර ගන්නා ලද මේ ප්‍රතිපත්ති ධර්මය තුන්ලවට පිහිට වෙන්නේ ලෝපහල වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අටෝරාසියක් මඟුල්ලක් උඩින් බබලන පිපුණු නෙළුම් මල් වැනි ශ්‍රී පාද පත්ම මූලයෙහි බුද්ධ පූජාවක් වාටපත් වේවා ශ්‍රී සද්ධර්මයේ කාර්ය සංඝ රත්නයේ කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාට ධර්ම පූජාවක් සංඝ පූජාවක් ගුරු පූජාවක් වාටපත් වේවා ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් නිර්මලව පවතමින් ධ්‍යාන විදර්ශනා අභිඥා මාර්ගඵලාභයෙන් පහළ වෙවි බුදු ශාසුන බැබලීමට මේ අපේ ප්‍රතිපත්ති ධර්මී කාන්තෙන් හේතු වේවා නමින් අභව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාතීන්ට මේ ප්‍රතිපත්ති කුසලයේ අත්වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධි යාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා බඹතලේ දක්වා දසදහසක් කළ වෙසෙන බෝධිසත්ත්ව ගුණෝපේත දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව කිරියගෙනන බුදු ශාසන ආරක්ෂා කර ගැනීමේ පාරමී ශීර්ෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් අතර පහළ වී බුද්ධ ශාසනයේ ආරක්ෂා කෙරෙත්වා සතු බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබස්වා හිතාහිත මෙදහා සියලු සත්වයන්ටත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවත ගම් නගර ලංකාව දඹදිව මේ ශක්වල සියලු ශක්වල දස දිශා වාසී සමස්ත ලෝක සත්වයාට මේ උදාර පිනක් වේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබස්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෙමු සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ සඳහා උදාන ශාසන සේවාවන් සලසා වදාරන පූජනීය මිහිදෙගල මහෝපාධ්‍යාය ශ්‍රී ඥානාරාමාභිදාන මාහිමිපාණන් වහන්සේට ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක පූජනීය පඬිතුක කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමිපාණන් වහන්සේට රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ ප්‍රධාන අනුශාසක අති පූජනීය විද්‍යා විශාරද රාජකීය පඬිතු මණ්ඩිහේ පඤ්ඤා සීහා බිදාන මාහිමි මහා නායක මාහිමි පාණන් වහන්සේටද මේ කුසල අනුභව බලෙන් නිරෝගී සප බල ඇතුව සත වර්ෂ කාලයක් දීර්ඝව ශ්‍රී සම්පත් අභිවර්ධනයේ වේ පාරමී මුදුන්පත් වේ මතු උතුම් ලෝතුරා බුදු බවක් වේවා ශාති ගෞරවයෙන් පින් සමුනුවෙ
ධර්මානුශාසනා පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.